නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය සති කීපය තුළම එක අතකින් ගැඹුරු මාතෘකාවක් සාකච්ඡා කරන්න යෙදුණා. ඒ තමයි පංච ඕරම් භාගයේ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මහා මාළුන්ගේ පුත්ත සූත්‍රය. තොර මහා මාළුන්ගේ පුත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මොනවාද මේ පංච ඕරම් භාගයේ සංයෝජන කියලා. එතකොට මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක තවදුරටත් නිවැරදි කරනවා. ඊට පස්සේ ඒ ඕරම් භාගයේ සංයෝජන ධර්ම පහ ඉවත් කරන ක්‍රමයක් හැටියට බුදුරජාණන් වහන්සේ සමථ පුබ්බංගම විපස්සනාවක් දේශනා කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ධ්‍යාන උත්පාදනය කළා, ධ්‍යාන වලට සමවැදිලා ඊට පස්සේ එයින් ඉවත් වෙලා ධ්‍යානයම විපස්සනා කරන ක්‍රමයක්. ඒ ධ්‍යානයට අදාළ චෛතසික ධර්මයන්, වේදනාවන්, සංඥාවන්, සංස්කාරයන්, විඥාන ස්වභාවයන්, ඊට අදාළ රූපී කොටස්, මේ සියල්ල හොඳින් විපස්සනා කරන මාර්ගයක්. ඒ ඕරම් භාගයේ සංයෝජන ධර්ම ඉවත් කරන ප්‍රතිපදාව වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ කාරණාව අපි එතකොට සාකච්ඡා කළා ගිය සතියේ පිට සති කීපයකදීත්. ඉතින් ඒ සාකච්ඡාවට සහභාගී වෙච්ච කීප දෙනෙක් කරපු ඉල්ලීමක් තමයි දැන් මෙම අවස්ථාවේදී, කියන්නේ ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම ඒ ධ්‍යාන සමාධීන් විශේෂ ඇගයීමකට ලක් කරලා තියෙනවා. ඒක යම් පමණක උවමනාවක් වශයෙන් පෙන්ලා තියෙනවා මේ අරහත්වේ ලබා ගන්න. ඉතින් අපිට හම්බ වෙනවාද සූත්‍ර දේශනාවන් එබඳු ධ්‍යාන සම්බන්ධයෙන් කිසිම සඳහනක් නැති, ඒ වගේම ඒකේ උවමනාවක් හඟවන්න නැති, නමුත් අරහත්වේ දක්වා ගියපු ප්‍රතිපදාවක් විස්තර වෙන සූත්‍ර මේ සූත්‍ර පිටකේ හම්බ වෙනවාද කියන මාතෘකාව, නැත්නම් ඒ කියන කාරණාව. ඉතින් ඒ අනුව අපි සූත්‍රයත් තෝරගත්තා. ඒ තමයි අභිසමය සංයුත්තේ එන සුසීම සූත්‍රය. ඉතාම වටනා සූත්‍රයක්. මේකේ පසුබිම අරගෙන බැලුවාම ඒ වෙනකොට බුදුරජාන් වහන්සේ සෑහෙන කාලයක් දැන් මේ ශාසනය පිහිටුවලා ශාසනය තුළ කටයුතු කරනවා. භික්ෂුන් වහන්සේලා ඒ අනුව හැසිරෙනවා, කටයුතු කරනවා. ඒ නිසාම බුදුරජාන් වහන්සේට භික්ෂුන් වහන්සේලාට සමාජය තුළ සෑහෙන ප්‍රසාදයක් ලැබිලා තියෙනවා. ඒ නිසාම සඳහන් වෙනවා මේ සූත්‍රයේ, තේනකෝ පන සමේන භගවා සක්කතෝ හෝති ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චේ බේසජ්ජ හරික්ඛාරාණ. ඒ කියන්නේ මේ අවධිය වෙනකොට බුදුරජාන් වහන්සේ විශේෂයෙන් ගරු සම්මානණයට පත් වෙලා තියෙනවා. භික්ෂූන් වහන්සේලාත් ඒ වගේම ගරු සම්මානණයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම උන්වහන්සේලාට බුදුරජාන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ඉතාම බහුල වශයෙන් ඒ අවශ්‍ය කරන බෙහෙත් පිරිකර පිණ්ඩපාත ගිලම්පස සිවුරු පිරිකර මේ ආදී සියලු උපභෝග පරිභෝග සම්පත් ලැබෙනවා. ඒ නිසා දැන් මේ ශාසනය බොහොම ඒ ලාභ සත්කාර සහිතව වැජමෙන යුගයක්. ඒක දකිනවා අනෙකුත් මේ තීර්ථක පිරිස්, අනෙකුත් පරිබ්‍රාජක පිරිස්, අන්‍ය ලබ්ධික පිරිස්. මොකද හැබැයි ඒගොල්ලන්ගේ ඒ ලැබීම් නැත්නම් ඒ ප්‍රත්‍යපහසුකම් පිරිහිලයි තියෙන්නේ. ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්ට වමනා කරන තරමට සිවුරක්, පිණ්ඩපාතයක්, සේනාසනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අය අතර එක්තරා අන්දමක කතා සංවාපයක් ඇති වෙනවා. විශේෂයෙන්ම මේ පරිබ්‍රාජක පිරිසක්. මේ පරිබ්‍රාජක පිරිසේ ඉන්න ප්‍රධානියා තමයි සුසීම කියලා කියන්නේ. ඒ සුසීම පරිබ්‍රාජකයා ඒ වෙනකොට වාසය කරන්නේ රජගහනුවර. ඉතින් රජගහනුවර මේ සුසීම පරිබ්‍රාජකයා වාසය කරද්දී එතුමා සතු බොහෝ පිරිසක් ඉන්නවා. තවත් බොහෝ පිරිසක් තවත් බොහෝ පරිබ්‍රාජක පිරිසක් මේ සුසීම පරිබ්‍රාජකයාව ඇසුරු කරනවා. ඒ කියන්නේ ප්‍රධාන පරිබ්‍රාජකෙක් මෙයා. ඒ වගේමයි ප්‍රඥාවන්ත යම් පමණක නුවණක් තියෙන තැනැත්තෙක්. ඉතින් එතකොට මේ එයාගේ සහචරීන් පිරිස නැත්නම් එයාගේ අනිකුත් අනුගාමිකයින් පිරිස මේ සුසීම පරිබ්‍රාජකයාට එක්තරා අන්දමක යෝජනාවක් කරනවා. ඒ තමයි මේ ශ්‍රමණ භවත් ගෞතමයන් ගාව ගිහිල්ලා මේ උන්වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන අපිත් ඒක කියන්න පටන් ගමු. දැන් මේ ශ්‍රමණ භවත් ගෞතමයන් සතු යම්සේ ධර්මයක් තියෙනවා, ඒක දැන් සෑහෙන ප්‍රචාරය වෙලා තියෙනවා. පිරිස ඒක පිළිගන්නවා, රජවරු, ඇමතිවරු, අනිකුත් බහුජනතාව මේක පිළිගන්නවා. ඒ නිසාම ගෞරවයට, පූජනීයත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඔබතුමා ගිහිල්ලා එතුමා ගාව පැවිදි වෙලා, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ගාව පැවිදි වෙලා ඒ ධර්මයේ ඉගෙනගෙන ඇවිල්ලා අපිටත් කියලා දීලා අපිත් ඔයක කියන්න ගමු. අපිත් ඒක කියන්න ගත්තනම් අපිටත් ඔන්න දැන් ලාභ සත්කාර ලැබෙනවා. අපිටත් ඊට පස්සේ ගිලම්පස, බෙහෙත් පිරිකර, පිණ්ඩපාතේ, සිවුරු පිරිකර මේ සියල්ල ලැබෙන්න ගන්නවා. මොකද අපිත් ඒකමනේ කියන්නේ. ඒ නිසා අපි මේ මහාන වෙන මුවාවෙන් චීවර දරාගෙන මේ ධර්මයේ සොරකම් කරමු. මොන්නක තමයි යාගොල්ලෝ ඉදිරිපත් කරන එක්තරා අන්දමක උපක්‍රමය. ඒ කියන්නේ දැන් මේ පැවිදි වෙන්න යන්නේ ඒ තුල හටගත්ත ශ්‍රද්ධාවකින්වත්, බුදුරයන් වහන්සේ කෙරෙහි ගෞරවයකින්වත්, ධර්මයේ කෙරෙහි ගෞරවයකින්වත්, සංඝයා කෙරෙහි හටගත්ත ශ්‍රද්ධාවකින් එහෙම මොකක්වත් නිසා නෙමෙයි. මේ ධර්මයේ සොරකම් කිරීමේ වමනාවක් නිසා. මොකද ධර්මය මේ අයත් ඒකම කියන්න ගත්තොත් අනෙක් පිරිස ඊට පස්සේ අහන මිනිස්සු ඒකට පැහැදේවි. ඒ අනුව ඒ අයටත් ඒ සෑහෙන ප්‍රත්‍යපහසුකම් ලැබේවි. ඉතින් ඒකේ ප්‍රත්‍යපහසුකම් ලබා ගැනීමේ උපක්‍රමයක් වශයෙන්, ලාභ සත්කාර ක්‍රීති ප්‍රශංසා ලබා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙන්න යෝජනාවක් කරන්නේ සුසීම පරිබ්‍රාජකයාට. ඊට පස්සේ සුසීම පරිබ්‍රාජකයාත් ඒක පිළිගන්නවා. එයා පිළි අරගෙන දැන් කල්පනා කරනවා කා ගාවට දැන් යන්නේ. එක පාටම බුදුරජාණන් වහන්සේ ගාවට යන්නත් බෑ. ඒ වගේම සාරිපුත්ත, මොග්ගල්ලාන ආදී ඒ රහතන් වහන්සේලා ගාවටත් එක පාට යෑම ගැන මෙයාගේ හිතේ ඒ තරම්ම හැඟීමක් නැහැ. ඒ වෙනුවට තෝරගන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේව ඇසුරු කරනවා. ඒ වගේමයි ශාසනය තුලත් සෑහෙන තැනක් තියෙනවා. ඒ වගේම ධර්ම භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ යම් හෝ දහමක් කොහේ හරි දේශනා කළා නම් ඒක ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට නැවත දේශනා කරන ප්‍රතිපත්තියකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් කොහේවත් ඒ කියන්නේ ධර්මයක් ආනන්ද ස්වාමීන් වහන්සේට ගිලිහෙන්නේ නැහැ. බුදුහාඳුර වෙනත් තැනකදී ධර්මයක් දේශනා කළත් ඒකත් ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනව නැවතත්. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමක්. ඒ නිසා මම ආනන්ද ස්වාමීන් වහන්සේ ගාව පැවිදුනොත් මේ ධර්මයේ ඉක්මනටම මට ඉගෙන ගන්න පුළුවන්, දැනගත යුතු කාරණා ටික දැනගන්න පුළුවන්. ඉක්මනටම මම මේ ධර්මයේ දැනගෙන ආපහු මට පරිබ්‍රාජක පිරිසට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ සුසීම පරිබ්‍රාජකතුමාගේ ඔළුවේ තියෙන සැලසුම. ඊට පස්සේ යනවා ඒ සුසීම පරිබ්‍රාජකතුමා ආනන්ද ස්වාමීන් වහන්සේ ගාවට. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා එක පැත්තකින් වාඩි වෙලා මේ බුදුරජාන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා මට පැවිදි වෙන්න උවමනාවක් තියෙනවා. දැන් ඒතකොට මේ සාමාන්‍යයෙන් තියෙනවා පැවිදි කරද්දී එක පාට පැවිදි කරන්නේ නැහැ. විශේෂයෙන්ම අන්‍ය ලබ්ධිකයෙක්, විශේෂයෙන්ම පරිබ්‍රාජකයෙක්, අන්‍ය තීර්ථකයෙක් මේ ශාසනය තුළ පැවිදි උපසම්පදාවක් ලබා ගන්න ආවට එක පාටම කරන්නේ අඩුම තරමින් මාස 4ක්වත් මේ එක්තරා අන්දමක පරිවාස කාලයක ගත කිරීමේ රටාවක් නැත්නම් එහෙම පුරුද්දක් තිබිලා තියෙනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා සුසීම පරිබ්‍රාජකතුමා මේ යෝජනාව කරාම ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතින් එක පාටම පැවිදි කරන්නේ නැහැ. එකගෙන යනවා මේ බුදුරජාන් වහන්සේ ගාවට. එක්කන් ගිහිල්ලා මේ බුදුරජාන් වහන්සේට ඉදිරිපත් කරනවා. ස්වාමීනි මේ සුසීම පරිබ්‍රාජකතුමා මා ගාවට ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා. එතුමාට උමනයි කියනවා අපේ මේ බුද්ධ ශාසනයට ඇවිදලා මහණදම් පුරන්න. දැන් මෙතනදී හරි ලස්සන වැඩක් වෙනවා. බුදුරජාන් වහන්සේ ඍජුවම මේ සුසීමව පැවිදි කරන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා. අර මෙයා පරිබ්‍රාජකයෙක් ඇහිඳ තව මාස 4ක් තියන්නය, තියලා පොඩ්ඩක් එයාගේ කල්කිරියාව බලන්නය, හැසිරීම බලන්නය, එහෙම මොකක්වත් කියන්නේ නැතුව ඍජුවම බුදුරජාණන් වහන්සේ කියන හොඳයි ආනන්ද එහෙනම් පැවිදි කරන්න. දැන් මෙතනත් එක්තරා අන්දමක අර්ථකථනයක් අටුවාවෙන් ඉදිරිපත් වෙනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් නම් අන්‍ය තීර්ථකෙක් පරිබ්‍රාජකයෙක් මේ ශාසනයේ පැවිද්ද ඉල්ලුවාම අර වගේ මාස 4ක් තියෙන ප්‍රතිපදාවක් පොඩ්ඩක් පොරොත්තු ලේඛනයක තියෙන ප්‍රතිපදාවක් එහෙමත් නැත්නම් පොඩ්ඩක් එයා ගැන විමසා බලන ප්‍රතිපදාවක් තියෙද්දී ඇයි මේ එකපාර්ට්ම පැවිදි කරේ, පැවිදි කරන්න ආනන්ද ස්වාමීන් වහන්සේට උපදෙස් දුන්නේ? ඉතින් අටුවාචාර්යයන් වහන්සේ ඒකට යම්කිසි මතයක් ඉදිරිපත් කරනවා. එකක් තමයි දැන් මාස 4ක් තිබ්බොත් එහෙම මෙයාට මේක ගැන එපා වෙනවා. එපා වෙලා එයාගේ අර යටි අදහස මුදුන්පත් කරගන්න බැරි නිසා එයා මහාන නොවී යන්නත් පුළුවන්. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ දැක්ක කියනවා මෙතුමා තුළ තියෙන හැකියාව. මොකද මේ රහත්වීමේ හැකියාවක් මේ සුසීම තුළ තියෙනවා. දැන් හැබැයි එහෙම අදහසක් නැහැ. දැන් තියෙන්නේ නිකන් ධර්මයේ සොරකම් කිරීමේ උවමනාවක්. නමුත් මේ ධහම තුළ හැසිරෙද්දී මෙයාගේ නුවණ මුහුකුරා ගිහිල්ලා රහත් ඵලය ලැබීමේ හැකියාවක්, ඒබඳු ශක්්‍යතාවයක්, ඒබඳු කුසලතාවයක් මෙතනත් ඇතුළ තියෙනවා. ඉතින් යම් හෝ අන්දමකින් ශාසනය ගැන කලකිරුණොත්, ශාසනයට ඇතුළු වෙන්නවහම ඒ ඉක්මනටම ඒ වැඩේ කළා දුන්නේ නැත්නම් දැන් මෙයා කලකිරලා යන්න යනවා. එතකොට ඉතින් එයාගේ තියෙන හැකියාවෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එයාට මේ ශාසනය අහිමි වෙනවා. එහෙමත් නැත්නම් ඒ තියෙන අරහත්ත්වය සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ අර තියෙන මාස හතර තුළ ලැබෙන විවිධ දුක් ගැහැට නිසා, උපසම්පදාවක් මහාන කමක් නොලැබෙන නිසා සමාජයට කලකිරලා ඉවත් වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා මේක දකින බුදුරජාන් වහන්සේ මේ තනත්තා තුළ මේ සුසීම තුළ තියෙන මේ සැඟවිච්ච කුසලතාවයේ දකින බුදුරජාන් වහන්සේ ඍජුවම ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා මේ තනත්තාව පැවිදි කරන්න කියලා. දැන් ඊට පස්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ තනත්තාව පැවිදි කරනවා, සුසීමව පැවිදි කරනවා. ඊට පස්සේ නොබෝ දිනකින් උපසම්පදාවත් ලබනවා. ඉතින් ඒ කියන්නේ දැන් ශාසනයට ඇතුළත් වුණා. හැබැයි ඉතින් සුසීමගේ අදහස මේ ශාසනය තුළ නිවැරදිව ධර්මයේ හදාරන්න, එහෙමත් නැත්නම් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න, නිවැරදිව බහනදම් පුරන්න නෙමෙයි මේ පැවිදුනේම මේ ධර්මයේ සොරකම් කරන්න. ධර්මයේ ඉගෙන ගන්නේ කොමක් සඳහාද? ඒක අරගෙන දැනගෙන ගිහිල්ලා නැවතත් පරිබ්‍රාජක පිරිසත් එකතු වෙලා ඒගොල්ලන්ගේ ධර්මයේ වගේ දේශනා කළා. ඒ තුලින් ලාභ සත්කාර උපදවා ගන්න. සියෝකයි යටි අරමුණ. ඊට පස්සේ දැන් මේ සුසීම ස්වාමීන් වහන්සේ දැන් මේ ශාසනය තුල කටයුතු කරනවා. එහෙම ඉන්න අතරේ දැන් ධර්ම විනය ඉගෙන ගන්නවා. ඒ අතරේ දකින්නවා එක්තරා සංසිද්ධියක්. ඒ සංසිද්ධිය තමයි ස්වාමින් වහන්සේලා පැමිණිලා බුදුරජාන් වහන්සේ ගාව මෙන්න මේ තමන් පත්වෙච්ච අරහත්ත්වේ ප්‍රකාශ කරනවා. තේනකෝපන සමයේන සම්බහුලේහි භික්ඛූහි භගවතෝ සම්තිකේ අඤ්ඤා ව්‍යාකතා හෝති. කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති පජානාමාති. ඉතින් මේ විදිහට මේ බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩම කළා. බුදුරජාන් වහන්සේ අභිමුඛයේහි කියනවා, ස්වාමීනි අපි අරහත්ත්වයට පත් වුණා. අපි සියලුම ආශ්‍රවයන් ඡය කර හැරියා. ඒ වගේමයි මේ ශාසනය තුළ කළ යුතු යමක් තියෙනවාද? ඒක ඉෂ්ට කළා. අලුතෙන් නැවත යමක් කළ යුත්තේ නැහැ. කළ යුතු කිස හමාර කරා. අපි බ්‍රහ්මචර්ය වාසයේ මුදුන්පත් කරගත්තා. ඒ කියන්නේ අරහත්ත්වයට පත් වුණා. දැන් එතකොට මේක දකිනවා සුසීම ස්වාමීන් වහන්සේ. දැන් ඒ විවිධ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ඒ තමන් වහන්සේලා අත්පත් කරගත්තේ විශේෂ අධිගමය බුදුරජාන් වහන්සේ ඉදිරියේ ශාස්ත්‍රු ගෞරවයෙන් කෘතඥ වේදීව මතක් කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේත් ඒක පිළිගන්නවා. ඉතින් ඒ කියන්නේ මේ සැබෑම රහතන් වහන්සේලා නැතුව බුදුරජාන් වහන්සේ කියන්නේ තව ටිකක් ගිහිල්ලා භාවනා කරන්න මේ අදිමානයකින් ඔය කියන්නේ එහෙම කතාවක් නැහැ. මේ රහතන් වහන්සේලා සැබෑවින්ම අරහත්ත්වයට පත් වෙලා කෘතඥතා පූර්වකව ශාස්ත්‍රු ගෞරවයෙන් ඇවිල්ලා ඒ තමන් පත් වෙච්ච තත්ත්වය බුදුරජාන් වහන්සේ ඉදිරියේ දේශනා කරනවා. ඉතින් එතකොට දැන් මේක දකින්න සුසීම ස්වාමීන් වහන්සේ දැන් කල්පනා කරනවා මේ ප්‍රකාශය, ඒ කියන්නේ ආශ්‍රවයන් ඡය කරා, බ්‍රහ්මචර්ය වාසයේ නිම කළා, කළ යුතු යම් කිසක් කටයුත්තක් තියෙනවා නම් ඒ සියල්ල කරලා හමාරයි, අලුතෙන් යමක් මට කරන්න නැහැ කියලා මෙන්න මේ කරන ප්‍රකාශය මේ ශාසනය තුළ යම්කිසි ප්‍රධාන අධිගම ලාභයක් වෙන්න ඕනේ. ඒ නිසා මම ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලාගෙන් මෙන්න මේ විශේෂ අධිගමය ගැන, ඊට අදාළ සුවිශේෂී හැකියාවන් ගැන මම උන්වහන්සේලාගෙන් අහගන්නවා. දැන් මේ සුසීමට තියෙන්නේ උවමනාව මේකින් යමක් දැනගන්න, මේකේ තියෙන විශේෂ ලක්ෂණ ටික උකහා ගන්න. ඊට පස්සේ යාටත් ගිහිල්ලා ඒ ටික කියන්න. ඒ නිසා දැන් මේ ආපු ස්වාමීන් වහන්සේලා සතු විශේෂ අධිගමයක් පේන්න තියෙනවා. උන්වහන්සේලා ඒකයිලා බුදුරජාන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. මම ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලාව හැම්මෙලා උන්වහන්සේලා සතු ඒ හැකියාව ගැන ටිකක් විමසීමක් කරන්න ඕනේ. හැබැයි දැන් මේ තැනත්තාගේ හිතේ තියෙන එක්තරා අන්දමක අනවබෝධයක්. ඒ තමයි මේ විශේ෷ අධිගමයක් ලැබපු ඒ රහතන් වහන්සේලා සතු විවිධාකාර අභිඥාවන් තිබිය යුතුමයි කියන මෙන්න මේ අදහස මේ සුසීම ගාව තියෙනවා. ඒ නිසා දැන් ගිහිල්ලා ඒ රහතන් වහන්සේලා ඉදිරියට ගිහිල්ලා සුසීම සායනාසෙන් සාමාන්‍ය සුපුරුදු කතාවක් කරලා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා, ඔබ වහන්සේලා මේ බුදුරයන් වහන්සේ ගාව මේ තමන් වහන්සේලා පත් වෙච්චේ අරහත්ත්වය ගැන එක්තරා අන්දමක ප්‍රකාශයක්, અભීත ප්‍රකාශයක් කළා නේද? ඒ සියලුම ආශ්‍රවයන් ඡය කළ හැරියා, බ්‍රහ්මචර්ය වාසය නිම කළා, කලයුතු කිස හමාර කරා, අලුතෙන් දැන් අපිට යමක් කරන්න නැහැ. තමන් වහන්සේලාගේ මේ අභිමතාර්ථයේ ඉෂ්ට වීම ගැන බුදුරයන් වහන්සේ ඉදිරියේ දේශනා කළා නේද කියලා අහනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාත් උත්තර දෙනවා, ඔව්, ඔව් ඇත්තටම අපි එහෙම ප්‍රකාශයක් කළා කියලා උන්වහන්සේලා ඒක පිළිගන්නවා. ඊට පස්සේ දැන් සුසීම ස්වාමීන් වහන්සේ විවිධාකාර ප්‍රශ්න නගනවා, විශේෂයෙන්ම අභිඥා සම්බන්ධයෙන්. අපිනුතුම්හේ ආයස්මන්තෝ ඒවං ජානන්තා ඒවං පස්සන්තා අනේක විහිතං ඉද්දිවිතං පච්චනුබෝත. දැන් මේ ඔබ වහන්සේලා අර තත්වය සාක්ෂාත් කරපු නිසා දැන් විවිධාකාර වූ ඉද්දිවිද, විවිධාකාර වූ විශේෂ හැකියාවන්, ඉද්දිවිජ ඥානයක් අනුභව කරනවාද, සාක්ෂාත් කරලා තේනවාද, එහෙම සුවිශේෂී හැකියාවක් ඔබ වහන්සේලා සතුද? ඉතින් ඒකේ උදාහරණ ටිකක් කියනවා. ඒකෝපිහුත්වා බහුදා හෝත, එක්කෙනෙක් වශයෙන් ඉඳලා බොහෝ ආකාර පෙන්නවා. එහෙමත් නැත්නම් බොහෝ දෙනෙක් වශයෙන් ඉඳලා එක්කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට හරියට මේ කන්දක් හරහා, එහෙම නැත්නම් ලොකු තාපයක් ප්‍රාකාරයක් හරහා කිසි ප්‍රශ්නයක් නැතුව ඒක විනිවිද යනවා, එහා පැහා පැත්ත යනවා. ඊළඟට මේ පෘථිවිය තුල හරියට නිකන් වතුරේ ගිලෙනවා වගේ ගිලෙනවා. ඊළඟට වතුරේ පෘථිවිය මත ඇවිදින්න වගේ, පොළොව උඩ ඇවිදින්න වගේ වතුර උඩ ඇවිදිනවා. ඊළඟට අහසේ පල්ලංකෙන් ඉන්නවා. ඒ කියන්නේ අහසේ පළබ්බඳගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අහසින් යන්න පුළුවන් හරියට නිකන් මේ පක්ෂීන් වගේ. ඊළඟට මේ මහා අනුභව සම්පන්න මේ හිර, හඳ ආදී අතින් අල්ලනවා. අතින් පරාමර්ශනය කරනවා. ඊළඟට බ්‍රහ්ම ලෝකයට පවා යන්නත් පුළුවන්. එහෙම හැකියාවක්, සුවිශේෂී ඉද්දිවිදයක්, ඉද්දි ප්‍රාතිහාරයක් ඔබ වහන්සේලා සතුව තියෙනවද කියන මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. ඒ කියන්නේ සුසීම සාමණේර වහන්සේගේ ඔළුවේ තියෙන ආකල්පය තමයි දැන් මේ සාමණේර වහන්සේලා මේ ශාසනය තුල මෙන්න මේ බඳු අඤ්ඤා භාවයකට, අරහත්ත්වයකට පත් වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මේ සුවිශේෂී 이르දිවිද හැකියාවන් තිබිය යුතුමයි. ඉතින් ඒක තමයි දැන් මෙයා මේ විමසන්නේ. ඉතින් මේ විදිහට හොඳට කටට උත්තරේ දීලා අහුවාම ඒ රහතන් වහන්සේලා කියනවා නෝ හේතන් ආවසු. එවැත්නි අපිට එහෙම එකක් නැහැ. ඊට පස්සේ අර සුසීම සාමණේර තවත් ප්‍රශ්නයක් අහනවා. දිබ්බ සෝත ගැන ඊට පස්සේ අහනවා. ඒ කියන්නේ දිව කන, ඒ කියන්නේ අනෙකුත් අයට අහන්න බැරි විවිධාකාර අතිශය සූක්ෂම වූ සද්දයක් මේ දිබ්බ සෝතේ පාවිච්චි කරලා, දිව කන පාවිච්චි කරලා ඇසීමේ හැකියාවක් වහන්සේලා තියෙනවද? ඊටාම ඈත කිරණ කතාවක්, දෙවියන්ගේ කතාවක්, අනිත් අයට සාමාන්‍යයෙන් නොඇසෙන කතාවක්, ශබ්දයක්, සුවිශේෂී වූ ඉද්දිවිද ඥානයක් වශයෙන්, නැත්නම් සුවිශේෂී වූ දිබ්බ සෝත ඥානය වශයෙන් ඇසීමේ, දැනගැනීමේ, ඊට සවන් දීමේ හැකියාවක් ඔබ වහන්සේලා තියෙනවද? නො හේතන් ආවසු. එවත්නි එහෙම හැකියාවක් අපිට නැහැ කියලා දැන් ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා. ඊට පස්සේ සුසීම සානහසේ තවත් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි පරචිත්ත විජානන ඥානය. අපිනුතුම්හේ ආයස්මන්තෝ ඒවං ජානන්තා ඒවං පස්සන්තා පරසත්තානම් පරපුග්ගලානම් චේතසා චේතෝ පරිච්ච පජානාත. දැන් ඔබ වහන්සේලාට පුළුවන්ද මේ අනෙකුත් අයගේ හිතේ පහළ වෙන සිත් හසර දැනගන්න? උදාහරණ ඊට පස්සේ ඉදිරිපත් කළා තියෙනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාත. දැන් මේ ඒ අයගේ, තමන්ගේ නෙමෙයි, තමන්ගේ හිතේ හටගන්න සිත නෙමෙයි මේ කතා කරන්නේ. අනුන්ගේ සිතක රාග සිතක් පහළලා තියෙනකොට මේ දැන් පහළලා තියෙන රාග සිතක් කියලා මේ අභිඥාවෙන් දැනගැනීමේ හැකියාවක් ඔබ වහන්සේලාට තියෙනවද? තවත් කෙනෙක්ගේ හිතේ වීතරාග සිතක් පහළලා තියෙනකොට මේ අභිඥාව පාදක කරගෙන දැන් මේ තැනැත්තාගේ හිතේ තියෙන වීතරාගී සිතක් කියලා දැනගැනීමේ හැකියාවක් තියෙනවද? වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තංති පජානාති. යම් අවස්ථාවක ඒ අයගේ හිතේ තියෙන දෝෂයෙන් තොර හිතක් නම් ඒකත් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. දෝෂ සහිත හිතක් නම් තියෙන්නේ, තරහ ගිය අවස්ථාවක් නම් ඒක දැනගන්න පුළුවන්ද? යම් වෙලාවකදී ඒ අයගේ හිතේ තියෙන්නේ මෝහය මූලික කරගත්ත සිතක් නම් ඒක දැනගන්න පුළුවන්ද? මෝහයෙන් තොර වෙච්ච හිතක් නම් ඒක දැනගන්න පුළුවන්ද? ඊළඟට වික්ෂිප්ත වෙච්ච හිතක් නම් තියෙන්නේ ඒක දැනගන්න පුළුවන්ද? නැත්නම් හැකිලිච්ච හිතක් නම් තියෙන්නේ ඒක දැනගන්න පුළුවන්ද? ඊළඟට හොඳට සමාධිමත් වෙච්ච රූප ධානයේකට වගේ හොඳට සමවැදිච්ච මට්ටමකදී ආ දැන් මේ ගත කරන්නේ අහවල් ධානයේ අහවල් රූපාවචර ධාන මට්ටමේ කියලා අන්නේ වගේ මහග්ගත හිත මහග්ගත සිතක් වශයෙන් හඳුනා ගන්න ඔබ වහන්සේට පුළුවන්ද? ඊළඟට අමහග්ගත සිත, ඒ කියන්නේ ධානයේකින් ඒ පිටට ඇවිල්ලා ඒකින් තොරව ඉන්න අවස්ථාවක සාමාන්‍ය කාමාවචර මට්ටමක් භුක්ති විඳින අවස්ථාවකදී දැන් නම් මහග්ගත හිතක් නැහැ කියලා දැනගැනීමේ හැකියාවක් තියෙනවද? අනේ යම් හෝ අවස්ථාවකදී එක ධානයක ඉඳලා ඊළඟ ධානයකට යන්න විදාකාර පරිකර්ම කරද්දී උත්සාහයක් දරද්දී මේ තමන් දැන් ඉන්න ධානය ඒ තරම්ම උත්තරීතර නැහැ, ඒ හින්දා මම ඊට එහා ධානයකට යන්න ඕනේ කියලා ඒ ඊළඟ ධානය ගැන ඊළඟ චිත්ත මට්ටම ගැන ව්‍යායාමයක් කරද්දී ඒ අදහස උපදවද්දී ඒ සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තංති පජානාති. එහෙම සිතක් දැන් මේ තැනත්තාට පහළලා තියෙනවා කියලා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමත් නැත්නම් පූර්ණ වශයෙන් දැන් මේ ගත කරන ධ්‍යාන අවස්ථාව උත්තරීතරයි, මින් එහාට දෙයක් මම බලාපොරොත්තු විය යුතු නැහැ. මේ තුලම හොඳට සෑහීමකටපත් වෙලා තෘප්තිමත්ව වාසය කරනවා කියලා ඒබඳු අදහසක් පහළ වෙච්ච අවස්ථාවක් යම් යෝගාවචරයේ බුද්ධ විඳිනකොට ඒක දැනගැනීමේ හැකියාවක් ඔබ වහන්සේලාට තියෙනවාද? සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තංති පජානාත. යම්සි තැනැත්තෙක්ගේ හිත හොඳට සමාහිත වෙලා සමාධිමත් වෙලා සංසුන් වෙලා එකඟ වෙලා තියෙනකොට ඒක දැනගැනීමේ හැකියාවක් තියෙනවාද? අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තංති පජානාත. යම් හෝ තැනැත්තෙක්ගේ හිත දැන් අසමාහිතයි වික්ෂිප්තයි සමාධියක් නැහැ, ඒක දැනගැනීමේ හැකියාවක් තියෙනවාද? විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තංති පජානාත. යම් වෙලාවකදී හිත නිදහස් වුණා. ඒ අය අපි තුමි විපස්සනාවක් වඩවඩා හිටියා. නැත්තම් මෛත්‍රියක්, කරුණාවක්, මුදිතාවක්, උපේක්ෂාවක් වඩවඩා හිටියා. අරූප ධානයක් වඩවඩා හිටියා. ඔන්න දැන් තමයි ඒකේ සම්පූර්ණ ප්‍රතිඵලය ලැබුණේ. හිත සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. විමුක්ත භාවයකට පත් වුණා. ඒක දැනගන්න පුළුවන්ද? මේ වෙනත් කෙනෙක්ගේ හිතක්, වෙනත් කෙනෙක්ගේ හිතක මේ සිද්ධ වෙන පරිවර්තනය ඔබ වහන්සේලාට දැනගන්න පුළුවන්ද? ඒ වගේමයි අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තංති පජානාති. යම් වෙලාවකදී එහෙම නිදහසක් තාම ලැබිලා නැහැ. තාම මේ පරිකර්මයක් කරන්නේ, උත්සාහ කිරීමක් කරන්නේ, ඒ සඳහා වෑයම් කිරීමක් කරන්නේ කියලා ඒ තාම විමුක්ත භාවයට පත් නොවෙච්ච මට්ටම ඒක දැනගන්න පුළුවන්ද? එතන මේ විදිහේ දීර්ඝ වශයෙන් මේ තවත් කෙනෙක්ගේ හිත හසර පිළිබඳව, එයාගේ හිත හැසිරෙන ආකාරය පිළිබඳව, එයා ගත කරන මානසික තත්ත්වය පිළිබඳව ඔබ වහන්සේලාට එයාගේ මනස කියවන්න පුළුවන්ද? හිත කියවන්න පුළුවන්ද? නෝ හේතං ආවසු. අපිට එහෙම කළ නොහැකිය කියලා මේ රහතන් වහන්සේලා කියනවා. ඊට පස්සේ සුසීම ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්න අහනවා. ඊළඟට අහන්නේ පුබ්බේ නිවාසානුස්සතිය ගැන. මේ පින්වතුන් දන්නවා පුබ්බේ නිවාසානුස්සතිය කියන්නේ තමන්ම ගත කරපු ඒ අතීත භව පිළිබඳ හැකියාවක්. දැන් කලින් ඇහුවේ එකේ තියෙන්නේ අනුන්ගේ හිත හැසිරීමේ හැකියාව, ඒක දැනගැනීමේ හැකියාව, කියවීමේ හැකියාව. මෙතන මේ කතා කරන්නේ තමන්ම ගත කරපු කලින් ජීවිත පිළිබඳව දැනගැනීමේ හැකියාව. ඒ කියන්නේ කලින් ජාතියේදී ඔන්න දෙවියෙක් වෙලා හිටපදුනා, මිනිහෙක් වෙලා හිටපදුනා, මෙන්න මේ ජාතියේ මම හිටියේ, මෙන්න මේ කාල පකවාණු වල තමයි මම ගත කළේ, ඊළඟට මෙන්න මේ විදිහට තමයි කටයුතු කළේ, මේ බඳු ආහාර පාන තමයි අනුභව කළේ, මෙන්න මේ අය තමයි ඥාතීන් වෙලා හිටියේ. ඉතින් මේ විදිහට ඒ තමන්ගේ අතීත භවයන් පිළිබඳව එක භවයක්, භවයන් දෙකක්, භවයන් 10ක්, භවයන් 20ක්, භවයන් 100ක්, භවයන් 300ක්, භවයන් 1000ක් ඊළඟ තවත් තවත් ඈතර ගිහිල්ලා මේ සංවට්ටකප්ප විවට්ටකප්ප ඒ සංවට්ට විවට්ට කප්ප කියලා මේ කල්පය හටගනීමින් යන වකවානුවේදී, කල්පය විනාශ වෙමින් යන වකවානුවේදී, ඉතින් මේකේ අතරමැදි අවස්ථාවකදී, ඉතින් මේ වගේ මේ අප්‍රමාණ වූ අතීතයක් සම්බන්ධයෙන් ඔබ වහන්සේලාට දැනගැනීමේ හැකියාවක් තියෙනවද? ඊළඟට මෙන්න මේ ගෝත්‍රවලයි මම ඉපදලා හිටියේ, මෙන්න මේ බඳු වර්ණයක්, මෙන්න මේ බඳු ආහාර තමයි මම ගත්තේ, මෙන්න මේ බඳු සැප දුක් තමයි මම භුක්ති විඳේ එතනින් චුත්ත වෙලා එතනින් ඉවත් වෙලා මිය ගිහිල්ලා මම මෙන්න මෙන්න මෙතන භවයේ තමයි මම ඊට පස්සේ ඉපදුනේ. එතෙන්දි මෙන්න මේ නමක් තමයි මට ලැබුණේ. ඊළඟට මෙන්න මේ ගෝත්‍රේ මම ඉපදුනේ. මෙන්න මේ බඳු ඡවි වර්ණයක් මට තිබුණේ. මේ ආහාර මම ගත්තේ. මෙන්න මේ බඳු සැප දුක් තමයි මම භුක්ති විඳින්නේ කියලා මේ ආත්පසින් තමන් ගත කරපු අතීත භවයන් පිළිබඳව මතකයක් පුබ්බේ නිවාසානුස්සතියක් හොඳින් අභිඥාවෙන් පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් දැනගැනීමේ හැකියාවක් ඔබ වහන්සේලා සතුද නොහේතන් ආවසෝ නැවැත්නි අපිට එහෙම හැකියාවක් නැත කියලා දැන් මේ රහතන් වහන්සේලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නෙනුත් හැහිමිටපත් නොවන සුසීම ස්වාමින් වහන්සේ ඊළඟට අහනවා දිබ්බ චක්කු ගැන. දැන් මේ දිවැස ගැන. අපින්නු තුම් හේ ආයස්මන්තෝ ඒවං ජානන්තා ඒවං පස්සන්තා දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්‍යේ පස්සත චවමානේ උපජ්ජමානේ. ඉතින් ඒ කියන්නේ අනිකුත් අය උපදින මැරෙන හැටි ඒ අය ගිහිල්ලා ඒ කර්මානුරූපව ඒ ඒ භවයන් වල උපදා ලබන හැටි ඔබ වහන්සේලා දකින්නවාද? ඇතම් කෙනෙක් මේ වර්තමාන්දි ගතකලේ කාය දුෂ්චරිතයක් එක්ක, වචී දුෂ්චරිතයක් එක්ක, මනෝ දුෂ්චරිතයක් එක්ක ඒ අය ආර්යයන් වහන්සේලාට විවිධ උපවාද කරා, මිත්‍යා දෘෂ්ටියක් ඇසුරු කරා. ඉතින් මේ වගේ බොහොම අකුසල කර්මයන් තුල යෙදුණා. ඉතින් ඒ නිසා ඒ අය මරණයෙන් පස්සේ ගිහිල්ලා අපායේ උත්පත්ති ලැබුවා. නැත්තම් තිරිසන් අපායක උත්පත්ති ලැබුවා. නිරේක උත්පත්ති ලැබුවා. මේක දකින්නවද වහන්සේලා? තවත් කෙනෙක් ඒක අනිත් පැත්ත. ඒගොල්ලෝ හොඳට වචී සුචරිතයක හැසිරුණා, කාය සුචරිතයක හැසිරුණා, මනෝ සුචරිතයක හැසිරුණා. හොඳට සිල්වන්ත ජීවිතයක් ගත කළා. ඒ වගේමයි ඒ බඳු ආර උපවාදයක් කරේ නැහැ, සම්මා දිට්ඨියකින් යුක්ත වුණා. ඒ බඳු හොඳ ජීවිතයක්, නිවැරදි ජීවිතයක් ගත කිරීම නිසා ඒ අය ගිහිල්ලා මරණින් මත්තේ ස්වර්ග ලෝකයක, දිව්‍ය ලෝකයක, මනුස්ස ලෝකයක, බ්‍රහ්ම ලෝකයක එහෙම උපත ලබන ආකාරය ඒ කර්මානුරූපව කුසල කර්මය මූලික කරගෙන ඒ බඳු සුගතිගාමී උපත ලබන ආකාරය ගැන ඔබ වහන්සේලා දකින්නවාද? එතකොට මේ ප්‍රශ්නෙටත් ඒ ස්වාමීන් වහන්සේලා, ඒ රහතන් වහන්සේලා උත්තර දෙනවා නො හේතන් ආවුසු. ඇවැත්නි අපි එහෙම දකින්නෙත් නැහැ. එතකොට අපිට මෙතනදී මතක් කරගන්න පුළුවන් කාරණා කීපයක්. එතකොට මුලින්ම සුසීම සායනාසය අහනවා ඉද්ධිවිද ඥානය ගැන. ඒ කියන්නේ විවිධාකාර ඉද්ධි ප්‍රාතිහාරයන් දැක්වීමේ හැකියාව. ඊට අහනවා දිබ්බ සෝත කියන දිව මේ දිව්‍ය කන අපිට සාමාන්‍ය කෙනෙකුට අහන්න බැරි දිව කන් පිළිබඳ ඒ අභිඥාව ගැන තමයි ඊළඟට අහන්නේ. ඊළඟට පරචිත්ත විඥානන ඥානය අනිත් කෙනෙක්ගේ හිත දැනගන්න, හිත කියවන්න ඒ හැකියාව. ඒ ගැන තමයි ඊළඟට අහන්නේ. ඊට පස්සේ අහන්නේ පුබ්බේ නිවාසානුස්සතිය ගැන. කලින් ඉපදෙච්ච ආත්ම භාවයන් සිහි කිරීමේ හැකියාව ගැන. ඊළඟට අහන්නේ දිබ්බ චක්කු කියන ඒ කියන්නේ අනිත්‍යයට දැන ගැනීමට නොහැකි චතුපපාත ඥානය ගැන. අනිත්‍යය ගිහිල්ලා කොහෙද උපදින්නේ, මේ කර්මානුරූපව උපතක් ලබන්නේ කොහොමද කියලා ඒ දැන ගැනීමේ හැකියාව. ඒකටමයි චතුපපාත ඥානය කියන්නේ, නැත්නම් දිබ්බ චක්කු කියලා කියන්නේ. ඒකට මෙන්න මේ අභිඥා පහ ගැනම තමයි මේ සුසීම ස්වාමීන් වහන්සේ අහන්නේ. එතකොට මේ සුසීම ස්වාමීන් වහන්සේගේ එකාතකින් ඔළුවේ තියෙන කල්පනාව තමයි මේ ශාසනය තුල අනිවාර්යෙන් අරහත්ත්වයට පත් වෙනවා නම්, යම් දැනත් එක්ක ඇවිල්ලා අභීතව ප්‍රකාශ කරනවා නම් මම අරහත් රහත් තත්ත්වයට පත් වුණා, ආශ්‍රවයන්ශය කළා කියලා ප්‍රකාශයක් කරනවා නම් ඒ අය සතුව මෙන්න මේ අභිඥා පහ තිබිය යුතුමයි කියන අදහස තමයි සුසීම ස්වාමීන් වහන්සේ ගාව තියෙන්නේ. එතකොට අර සුසීම සාමෙන් වහන්සේ රහතන් වහන්සේලාගෙන් මේ කාරණාවම ඉස්මතු කළ තමයි අහන්නේ. උන්වහන්සේලා කිසිම හොරයක් බොරුවක් නැතුව කෙලින්ම කියනවා අපි සතුව එහෙම හැකියාවක් නැහැ කියලා. ඊට පස්සේ නැවතත් ප්‍රශ්නයක් අහනවා විශේෂයෙන්ම ධ්‍යාන ගැන. අපිනු තුම් හේ ආයස්මන්තෝ ඒවං ජානන්තා ඒවං පසන්තා යේතේ සන්තා විමුක්ඛා අතික්කම රූපේ ආරූපා තේ කායන පුසිත්වා විහෙරතාති. එවැත්නි මේ ඉතාම ශාන්ත වූ විමෝක්ෂ ස්වභාවයන් තියෙනවා. ඒක මේ රූපී මට්ටම ඉක්මවා ගිහිල්ලා අරූපී මට්ටමක් ස්පර්ශ කරනවා. ඒබඳු ඉතාම ශාන්ත වූ ඒ අරූපී ශාන්ත විමෝක්ෂයන් වහන්සේලා ස්පර්ශ කරනවාද? නො හේතං ආවුසෝ. එතනදිත් ඒ රහතන් වහන්සේලා උත්තර දෙනවා ඇවැත්නි අපිට එහෙමත් හැකියාවක් නැහැ. දැන් බැලුවාම ඉතින් රහත් වුණාට මුකුත් නැහැ අන්තිමට බැලුවාම. දැන් මේ සුසීම සායනාංශගේ හිත කලකිරෙනවා ඇති මේක දැනගත්තාම. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා හොරුවක් බොරයක් බොරුවක් නැතුව නැති හැකියාවන් කියාපාන්නේ නැතිව උන්වහන්සේලා සැබෑ ලෙසම අවංකවම තමන් වහන්සේලා සතු එබඳු අභිඥාවක් නැති බව දේශනා කරනවා. අඩුතරමින් අරූප ධානයක්වත් නැහැ කියලා උන්වහන්සේලා දේශනා කරනවා. දැන් මේ පින්වතුන්ට මතක ඇති අපි කලින් වතාවක අර ගිය සතියේදී මේ මහා මාළුන්කිපුත්ත සූත්‍රය දේශනා කරද්දී එතෙන්දී අපි මතක් කරගත්තා මේ අෂ්ඨ විමෝක්ෂය. ඒ විශේෂයෙන්ම අරූප ධාන වලට යන්න නම් යම් කෙනෙකුට කසින ප්‍රයෝගී කරගන්න අවශ්‍ය වෙනවා. ඒ කසින ප්‍රයෝගී කරගෙන කසින මාර්ගයෙන් තමයි කසින භාවනාව වඩලා තමයි අරූප ධාන වලට පත් වෙන්නේ තියෙන්නේ. ඉතින් ඒ අනුවත් ඒකේ වර්ගීකරණයක් බුදුහාඳුරුව කළා තියෙනවා. ඇතුළතම වර්ණයක් පාවිච්චි කළා ඇතුළතම නැත්තම් ධාතු ලක්ෂණයක් උකහාගෙන එතනින් නම් කසිනේ උපදවා ගත්තේ. ඉතින් ඒක එක වර්ගයක් වශයෙන් එක අරූප ධාන ස්වභාවයක් වශයෙන් එක විමෝක්ෂයක් වශයෙන් පෙන්නවා. එහෙම නැත්තම් බාහිර තියෙන මට්ටමක් පාවිච්චි කළා එහෙමනම් ඒක උපදවා ගත්තේ තවත් ක්‍රමයක් වශයෙන් පෙන්නවා. ඊට පස්සේ බ්‍රහ්ම විහාර පාවිච්චි කළා නම් මේ චිත්ත විමෝක්ෂය ලබා ගත්තේ චේත විමුක්තිය ලබා ගත්තේ ඒක තවත් මට්ටමක් වශයෙන් පෙන්නවා. ඉතින් ඒකේ හතරක් ඇත්තරම තියෙනවා. මෙත්තා චේත විමුක්ති, කරුණා චේත විමුක්ති, මුදිතා චේත විමුක්ති, උපේක්ඛා චේත විමුක්ති කියලා එතනමත් හතරක් තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම අරූප ධාන ආකාසනං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානාසඤ්ඤායතන කියලා එතනත් තව ධාන හතරකුත් අරූප ධාන වශයෙන් දේශනා කරනවා. ඊටත් අමතරව ඒ සංඥා වේදිත නිරෝධය කියලා නිරෝධ සමාපත්තියත් මේකට අන්තර්ගත වෙනවා. ඒතට ඒ විදිහට අෂ්ඨ විමෝක්ෂයක් සඳහන් කරලා තියෙනවා. මේ අෂ්ඨ විමෝක්ෂය සහිත නම් යම්සි කෙනෙක් එය කයින් ස්පර්ශ කරනවා නම් ඒ කියන්නේ හොඳින් ඒක කෘත්‍රිමත්ව වාසය කරන්න පුළුවන් නම් ඒබඳු තත්වයකට ඒබඳු අරු ඒබඳු විමෝක්ෂ මට්ටමකට ඉතින් ඒක විශේෂී හැකියාවක්. ඉතින් එහෙම අයත් මේ ශාසනය තුල ඉඳලා තියෙනවා. අපි මේ ගිය පාර කතා කරපු සූත්‍රයේදී අපි මතක් කරගත්ත අර කීටාගිරි සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පුජ්‍යල වර්ගීකරණයක් කළා තියෙනවා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා ඇතැම් අය ඉන්නවා මේ විදිහට මේ අෂ්ඨ විමෝක්ෂයන් සහිතව වාසය කරපු. හැබැයි ඇතැම් ආර්යයන් වහන්සේලා ඉන්නවා එහෙම අෂ්ඨ විමෝක්ෂයන් ඇසුරු නොකරපු. දිට්ටිපත්ත කියන ඒ ආර්යයන් වහන්සේලා එහෙම අෂ්ඨ විමෝක්ෂයන් ඇසුරු කරන්නේ නැහැ. හැබැයි කායසක්ඛී කියන ආර්යයන් වහන්සේලා ඒ බඳු අෂ්ඨ විමෝක්ෂයන් ඇසුරු කරනවා. ඒ වගේමයි පඤ්ඤා විමුක්තෝ කියන රහතන් වහන්සේලා අෂ්ඨ විමෝක්ෂයන් අසුරු කරන්නේ නැහැ. එහෙම හැකියාවක් නැහැ. හැබැයි උබතෝ භාග විමුක්තෝ කියන ඒ රහතන් වහන්සේලා ඒ අෂ්ඨ විමෝක්ෂයන් අසුරු කරනවා. එහෙම හැකියාව උන්වහන්සේලා සතුයි. ඉතින් මේ විදිහට මේ විශේෂ ධ්‍යාන හැකියාවන්, සමාධි හැකියාවන් කියන එක මේ අමතර ලාභයක්. ඒක අසුරු කරන ඇතම් ආර්යයන් වහන්සේලා ඉන්නවා. ඇතම් රහතන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම මේ බඳු කිසිම හැකියාවක් නැති ආර්යයන් වහන්සේලාත් ඉන්නවා රහතන් වහන්සේලාත් ඉන්නවා. ඒක තමයි අපි තේරුම් ගන්න තියෙන කාරණාව. දැන් එතකොට සුසීම සාමණේර වහන්සේ දැන් මේ රහතන් වහන්සේලාගෙන් අහනවා ඔබ වහන්සේලා සතුවේ ශාන්ත වූ විමෝක්ෂයන් ඒ රූපේ ඉක්මවපු අරූපී තත්වයන් සතුවේද ඔබ වහන්සේලා ඒවා කයින් ස්පර්ශ කරනවද? ඉතින් එතකොටත් ඒ සාමණේර වහන්සේලා රහතන් වහන්සේලා උත්තර දෙන්නේ නොහිතන් අවසු. ඇත්තනි එහෙමත් එකක් නැහැ. දැන් එතකොට මේ ඔක්කොම නෑ 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 නැත්තම් බහැ 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 එකක්වත් නැහැ කියලා කිව්වහම දැන් ඉතින් සුසීම සායනාංශේ ටිකක් පටලැවිල්ලකට ලක් වෙනවා. ඊටසේ උන්වහන්සේලා කියනවා එතකොට සුසීම සායනාංශේ කියනවා එතදානි ආයස්මන්තෝ ඉදංච වීයාකරණං ඉමේ සංච ධම්මානං අසමාපatti ඉදන්නෝ ආවසෝ කතන්ති. එතකොට ඇත්තනි මේ දැන් මේ කලින් කරව ප්‍රකාශයයි මේ කියපු ධර්මයන්ට නොපැමිණීමයි. ඉතින් මේක කොහොමද වෙන්න පුළුවන්? ඉතින් ඒ කියන්නේ මේ සුසීම සානාසික ඔළුවේ තියෙන්නෙම අදහස තියෙන්නෙම මේ අරහත්ත්වයකට පත් වුණා නම් මේ සියලු හැකියාවන් තිබිය යුතුමයි කියන හැකියාවක් මේ කතා කරා. උන්වහන්සේගේ හිතේ තියෙන.
දැන් මේ රහතන් වහන්සේලා කියනවා මම අපි රහත් හැබැයි අර මේකක්වත් නැහැ කියලා. මේ කොහොමද වෙන්නේ කියලා තමයි දැන් මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් එතකොට ඒ රහතන් වහන්සේලා උත්තර දෙනවා පඤ්ඤා විමුක්තාකෝ මයං ආවසෝ සුසීමාති. එවත්නි සුසීම අපි ප්‍රඥා විමුක්තයි. අපි නුවණ මූලික කරගෙන තමයි අරහත්ත්වයටපත් උනේ. එතකොට මේ සුසීම සානතර මේක තේරෙන්නේ නැහැ. නොක්වාහං ඉමස්ස ආයස්වන්තානං සංකිට්ඨේන වාසිතස්ස විත්තාරේ නත්තං ආජානාමි. එවත්නි මට ඔය කියන කතාව තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේලා මේ කෙටි පිළිතුරක් දෙනවා අපි මේ පඤ්ඤා විමුක්තයි කියලා. මට තේරෙන්නේ නැහැ ඔය මොකද්ද කියන්නේ කියලා. සාදුමේ ආයස්මන්තෝ කතා බහසන්තු යතාහං ඉමස්ස ආයස්මන්තානං සංගිත්තේන වාසිතස්ස විත්තාරේ නත්තං ආජේ ආජානෙයන්ති. ඒ නිසා පුළුවන් නම් ඔක ටික විස්තර කරලා මට කියලා දෙන්න. කොහොමද මේක ලබා ගන්න? පුළුවන් දෝ ඉද අභිඥා එකක්වත් නැතුව අරහත්ත්වයකටපත් වෙන්න මට තේරෙන්නේ නැහැ මට පොඩ්ඩක් කියලා දෙන්න. ඉතින් එතකොටත් ඉතින් මේ අරසාමින් වහන්සලාට ඒක දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඉදිරිපත් වෙලා නැහැ. උන්වහන්සලා කියනවා ඔබ වහන්සේට තේරුණත් නැතත් ඇවැත්නි සුසීම ඔබ වහන්සේ දැනගත්තත් නැතත් අතකෝ පඤ්ඤාය මුත්තා මයන්ති අපි නම් ප්‍රඥාවෙන් තමයි නිදහස් වුනේ. අපි නම් ප්‍රඥාවෙන් තමයි අරහත්ත්වේ සාක්ෂාත් කළේ. ප්‍රඥාව මූලික කරගෙන තමයි අපි මේ අරහත්ත්වේ සාක්ෂාත් කළේ කියලාමයි උත්තර දෙන්නේ. දැන් එතකොට සුසීම ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නවා මට මේ උන්වහන්සේලා කියන කතාව තේරෙන්නේ නැහැ. තොර මුන්නහන්සලාට මට මීට වඩා විස්තර කරගන්න දෙන්න තාම හැකියාවක් පේන්න නැහැ. ඒ නිසා මම යන්න ඕනේ බුදුහාමුදුරුවන්වම හම්බ වෙන්න. දැන් තමයි තින් මේ සුසීමන් ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේ ගාවට යන්නේ. මොකද දැන් රහතන් වහන්සේලා කියන කට්ටියව හම්බ වුණා. දිබ්බ චක්කු ගැන අහුවා නැහැ කිව්වා. දිබ්බ සෝත ගැන අහුවා නැහැ කිව්වා. පුබ්බේ නිවාසානුසති ගැන අහුවා නැහැ කිව්වා. ඉද්දිවිද ඥානයක් ගැන අහුවා නැහැ කිව්වා. ඊළඟට චතුූපපාද ඥානයක් ගැන අහුවා නැහැ කිව්වා. පරචිත්ත විජාන ඥානයක් ගැන අහුවා නැහැ කිව්වා. අඩුතරමින් අරූප ධ්‍යානයක්වත් තියනවද කියලා අහුවා ඒකත් නැහැ කිව්වා. ඉතින් හැබැයි රහත් කියලාත් කියනවා. ඉතින් මට නම් මේක තේරෙන්නේ නැහැ. මම යනවා බුදුහාඳුරුව ගාවටම. උන්වහන්සේගෙන් මෙතින් මේක දැන් ඉතින් අහලා දැනගන්න ඕනේ කියලා දැන් මේ අදහසින් දැන් සුසීම සාමණේර වහන්සේ වැඩම කරනවා බුදුරජාණන් වහන්සේ ගාවට. ඊටසින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා එකස් පසකින් වාඩි වෙලා මේ ඇතිවෙච්ච කතා සංවාපේ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. එතකොට ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා සුසීමෝ යාවතකෝ තේහි බික්කෝයි සද්දින් අහෝසි කතා සංවාපෝ තං සබ්බම් භගවතු ආරෝචේසි. ඒ යම්තා කතා සංවාපයක් අර කලින් භික්ෂුන් වහන්සේලාත් එක්ක ඒ රහතන් වහන්සේලා එක්ක සුසීම ස්වාමීන් වහන්සේ කළාද ඒ සියලුම කතාව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් ඒ කියන්නේ මේ සුසීම ස්වාමීන් වහන්සේ එක රහතන් වහන්සේ කෙනෙක්ව විතරක් නෙමෙයි හම්බෙලා තියෙන්නේ. රහතන් වහන්සේලා ගණනාවක්ම හම්බෙලා උන්වහන්සේලා දීපු ඔක්කොම උත්තරවල තියෙන මේ උන්වහන්සේලා සතුව මේ එකම අභිඥාවක්වත් එකම අරූප ධ්‍යාන විමෝක්ෂයක්වත් නැහැ කියන කතාව තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි දැන් අන්තිමට සුසීම ස්වාමීන් වහන්සේ තීරණය කරන්නේ මට මේක තේරෙන්නේ නැහැ. මම යනවා බුදුහාඳුරු ගාවට උන්වහන්සේගෙන් මේක අහනවා. කියලා බුදුරජාණන් වහන්සේ සමීපට එන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට දැන් මේ කතාව කිව්වහම බුදුරජාණන් වහන්සේ කෙටි පිළිතුරක් දෙනවා. පුබ්බේ කෝ සුසීම ධම්මට්ඨිති ඥානං පච්චා නිබ්බාණේ ඥානಂತಿ. එතකොට අවත්නේ සුසීම මුලින්ම ධම්මට්ඨිති ඥානය ඇති වෙනවා. පස්සේ නිවන පිළිබඳ ඥානය පහළ වෙනවා කියලා උත්තරයක් දෙනවා. එතන මේක තේරෙන්නේ නැහැ සුසීමට. සීම සායනාතර මේක තේරෙන්නේ නැහැ. නක්වාහම් බන්තේ ඉමස්ස භගවත්තා සංකිට්ඨේන වාසිතස්ස විත්තාරේන අත්තං ආජානාමි. සාමීනි ස්වාමින් වහන්සේ මේ කෙටියෙන් දීපු පුළුතර මට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඊටාම යහපත් භාග්‍යතුන් වහන්සේට පුළුවන් නම් මේ කෙටියෙන් කියපු දේ මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. විස්තර වශයෙන් කියලා දෙන්න. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ආජානෙයාසි වා ත්වං සුසීම නවා ත්වං ආජානෙයාසි අතකෝ ධම්මට්ඨිත ඥානං බුම්බේ පච්චා නිබ්බාණේ ඥානං. ඇවැත්නි සුසීම ඔබ වහන්සේ දැනගත්තත් ඔබ වහන්සේට තේරුණත් තේරුනේ නැතත් මුලින් පහළ වෙනවා ධම්මට්ඨිත ඥානය. පස්සේ තමයි නිවන පිළිබඳ ඥානයක් හටගන්නේ. නැතිනම් හැබැයි බුදුහාමුදුරුවෝ එතනින් නතර කරන්නේ නැහැ. දැන් තනිකරම විපස්සනා ගැන දේශනා කරනවා. එතකොට මෙතන ඉඳන් තමයි ඔන්න ධම්මට්ඨිතිය ධම්මට්ඨිති ඥානය විස්තර කරන්නේ. ඉතින් ඒ කියන්නේ අපිට තේරෙනවා දැන් බුදුරජාන් වහන්සේ සුසීම සතු හැකියාවක් එක්කෝ දැකලා තියෙනවා. දැන් මෙයාත් ගාන්ට මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. දැන් අපි මතක් කරගත්තා සුසීම සාවින් වහන්සේ පැවිදි වෙන්න ආවහම මේ තිබිච්ච යටි අරමුණ තමයි මේ ධර්මයේ සොරකම් කියන්නේ. දැන් බුදුහාඳුරෝ ඒක නොදැන නෙමෙයි මේ පැවිදි කළෙත් බුදුරජාන් වහන්සේ දකින්න ඇති. මෙහෙම යටි අරමුණක් මෙයාගේ තියෙන්නේ. හැබැයි උන්වහන්සේ දකිනවා මෙයා සතු ප්‍රඥාවක්. උන්වහන්සේ සතුවත් සවිශේෂී ප්‍රඥාවක් තියෙනවා. හැබැයි ඒක සැඟවිලා තියෙන්නේ. ඒක ටිකක් මෝරලා ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ තින් ඒක දැකලා උපසම්පදාව දුන්නා. මහාන කරගත්තා. අරුතරමින් මේ පිරිවෙසවත් සමාදන් කෙරෙව්වේ නැහැ අන්‍ය ලබ්ධකෙයින්ට දෙන. ඍජුව මහාන කරා. දැන් ඉතින් මෙයා ටිකක් මේ ශාසනය තුල කටයුතු කරනවා. තියෙන අහසක් මුල්ලක් නැහැර පොඩ්ඩක් හොයලා බලනවා. ඒ යම් පමණක නුවණක් මේ හරහා දැන් එයාගේ හිතේ වැඩෙනවා. ඉතින් ඒ නිසා දැන් මෙයා සතු යම්කිසි විපස්සනා නුවණක් අවදි කරන්න දැන් බුදුරජාණන් වහන්සේ දැන් කටයුතු කරනවා. දැන් විශේෂයෙන්ම මේ ස්කන්ධ පහ ගැන මේ සුසීමගේ තියෙන අවබෝධය බුදුරජාණන් වහන්සේ පරීක්ෂා කළ බලනවා. මේ පින්තුන් දන්නවා එතන ස්කන්ධ පහක්. රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංඛාරස්කන්ධේ විඤ්ඤාණස්කන්ධේ. එතකොට මේ ස්කන්ධ පහක් මේ ස්කන්ධ පිළිබඳ අවබෝධයක්. එතකොට අපි සාමාන්‍යයෙන් කතා කරනවා ධම තුල. ඒ වගේමයි මේ නිකම්ම නිකං අවබෝධයක් නෙමෙයි. ඒවා පිළිබඳ එක්තරා අන්දමක ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. රූපස්කන්ධේ පිළිබඳ යම් ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. ඍජු නුවණක්. ඒක මේ පොතේ තියෙන නිසා නෙමෙයි රූපස්කන්ධය කියන්නේ මෙන්න මේ කොටස් රූප කොටස් කියලා එහෙම දැනගත්ත මේ මතුපිට නුවණක් නෙමෙයි මේ කතා කරන්නේ. රූපස්කන්ධය මේ තමන්ගේම කියාගත්ත කය උපයෝගී කරගෙන ලබන ඍජු අත්දැකීමක්. මේ රූපස්කන්ධේ මොන ඇද තැනිලා තියෙන්නේ? අපි සාමාන්‍යයෙන් කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ කොටස් වලින් සතර මහා භූත ධාතු වලින් තමයි මේක තැනිලා තියෙන්නේ. ඉතින් ඒක නිකම් මතුපිට දැනුමකින් නෙමෙයි ඒකේ ක්‍රියාකාරීත්වය එනම් යම්සේ කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ තමාගේ කය උපයෝගී කරගෙන ඒකේ ඒ ක්‍රියාකාරීත්වය අත්දකින්න. ඒ සඳහා වමනා කරන යම්සේ එකඟතාවයක් සමාධියක් සතියක් හදාගෙන ඊට පස්සේ මේ කය තුල මේ රූප ධාතු ක්‍රියාකාරීත්වය නැත්නම් ධාතු ක්‍රියාකාරීත්වය දකින්න අත්දකින්න ඍජු නුවණකින් ඒක දැනගන්න සවිශේෂී හැකියාවක් දැන් එනම් නුවණක් විපස්සනා නුවණක් යෝගාචරයක උපදව ගන්න ඕනේ. ඒ වගේම වේදනා. කයේ විවිධාකාර වේදනා හට ගන්නවා. දුක් වේදනා හට ගන්නවා. සැප වේදනා හට ගන්නවා. උපේක්ෂා වේදනා හට ගන්නවා. ඊට මේ වේදනා හට ගන්නකොට ඒවා දැන ගන්න. එතන එතනම දැන ගන්න. හිතෙත් පට ගන්නවා. නැත්නම් වෙලාවට සෝමනස්ස තත්වයන් නැත්නම් වෙලාවට දොම්නස්ස සහගත තත්වයන්. නැත්නම් වෙලාවට නිකම් මධ්‍යස්ථ උපේක්ෂා සහගත තත්වයන් හිතෙත් හට ගන්න. ඒවත් දැන ගන්න. ඉතින් ඒ කියන්නේ ඒ තමා තුළම ස්කන්ධයන්ගේ විපරිණාමය තමා තුළම ස්කන්ධයන්ගේ හට ගැනීම ඒ පැවැත්ම ඒ වෙනස් වීම දැනගන්න යෝගාවචරයේ උත්සාහවන්ත විය යුතුයි. දැන් මේ පොතෙන් නෙමෙයි තමන් තුළින්ම ඒකයි ප්‍රත්‍යක්ෂ ඥානයක් කියලා කියන්නේ. ඉතින් ධර්ම තුළ ඉදිරිපත් වෙන වචනයක් තමයි අබ්බඤ්ඤාසින් ගැඹුරු ප්‍රත්‍යක්ෂ නුවණක් තමා තුළින්ම උපදවාගත්ත අත්දැකීම පදනම් කරගත්ත එකඟතාවයක් පදනම් කරගත්ත නුවණක් පොතෙන් පතෙන් අහගත්ත බණට අහගත්ත නුවණක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒක ඉක්මවා ගිහිල්ලා තමා තුළම උපදවගත්ත තමන්ගේ කියාගන්න මේ රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධ කරගන්න ඒ තුලින් උපදවගන්න නුවණක්. ඊට අපි ඊයේ සාකච්ඡා කළා කලල්ගොඩදී ඒ උපාදාන පරිවත්ත සූත්‍රය. ඉතින් ඒකෙදිත් බුදුන් වහන්සේ මතක් කරන්නේ මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව චතු පරිවට්ටයක්. එක්තරා අන්දමක හතර ආකාරයක්. ඒ කියන්නේ ඒ ස්කන්ධය පිළිබඳ ඇති කරගන්නා නුවණක්, ඒ ස්කන්ධයට හේතුව පිළිබඳ ඇති කරගන්නා නුවණක්, ඊළඟට ඒ හේතු නිවත්වීම නිසා ඒ ස්කන්ධේ සංසිඳීම නැත්තං ඒ ස්කන්ධේ නිරෝධය දැනගන්නා නුවණක්. හට එබඳු නිරෝධයක් සාක්ෂාත් කරගැනීම තියෙන සාක්ෂාත් කරගැනීම සඳහා තියෙන මාර්ගය ප්‍රතිපදා පිළිබඳව තියෙන නුවණක්. රූප උපාදාන කන්දම් අබ්බඤ්ඤාසින්. රූප සමුදයං අබ්බඤ්ඤාසින්. රූප නිරෝධං අබ්බඤ්ඤාසින්. රූප නිරෝධගාමිනී පටිපදං අබ්බඤ්ඤාසින්. ඔය විදිහට මේ රූපස්කන්ධය පිළිබඳව මේ ගැඹුරු නුවණක් මේ කතා කරන්නේ. එතකොට මේ තනිකර නුවණක් මේ කතා කරන්නේ. මේ සමාධිය යම් පමණකට මේ සඳහා අත්‍යවශ්‍යයි. හැබැයි සමාධියට වඩා මූලිකත්වයේ ලැබිලා තියෙන මේ ලැබෙන අවබෝධයට රූප උපාදානස්කන්ධය පිළිබඳවයේ තියෙන ගැඹුරු අවබෝධය, ප්‍රත්‍යක්ෂ අවබෝධය, සුවිශේෂී ඍජු ඥානය, තමාගේ කියාගත්ත මේ රූප උපාදානස්කන්ධයම හොඳට විනිවිද දැකලා ධාතු ලක්ෂණ හොඳට තේරුම් අරගෙන ඒක දැකීම හරහා නැවත නැවත දැකීම හරහා හිත තුල ගොඩනැගෙන ගැඹුරු අවබෝධය. ඒත් එහෙම අවබෝධයක් හරහා යන්න යෝගාචරයේකින් ඇහුවොත් මේ රූපය නිත්‍යද අනිත්‍යද කියාට කිසි පැකිලීමකින් තොරව උත්තරය දෙන්න පුළුවන් මේක අනිත්‍යයි. ඒක තමයි දැන් සුසීමටත් වෙලා තියෙන්නේ. ඉතින් යම් බමනක අවබෝධයක් මෙයා ගාව තියෙනවා මේ රූප උපාදානස්කන්ධය ගැන. හැබැයි ඉතින් ඒක තාම හොඳට මුදුන්පත් වෙලා නැහැ. ඒකේ කෙලපැමිනීමක් වෙලා නැහැ. ඒක හොඳට උපමට්ටම් වෙලා නැහැ. දැන් බුදුරයන් වහන්සේ ඒක මේ උපමට්ටම් කරන අවස්ථාව තමයි දැන් ඉලඹෙන්නේ. يعني ධම්මට්ඨිත ඥාණය හොඳට වර්ධනය වෙලා ඇවිල්ලා නැහැ. දැන් මෙතන ධම්මට්ඨිත ඥාණය කියන එක සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර වෙන්නේ පච්චේ පරිග්ගහ ඥාණයට. ඒ කියන්නේ මුලින්ම හොඳට ස්කන්ධයන් දැන ගැනීම, ඒ අවබෝධය ලබා ගැනීම, ඊට ඒවට අදාළ හේතුන් දැන ගැනීම. විශේෂයෙන්ම හේතු දැනගැනීමේ ඥානයක්. ඒකටම තමයි තව ටිකක් එහාට ගියාම පටිසමුප්පාදය දැනගන්න නුවණක් කියලා ගන්න තියෙන්නේ. ඉතින් එතකොට මේ ඒ කොටස් ටික තමයි දැන් මේ බුදුරජාන් වහන්සේ සුසීම ස්වාමීන් වහන්සේට දේශනා කරන්නේ. මේ ධම්මට්ඨිත ඥානය හා සම්බන්ධ කොටස් ටික තමයි බුදුරජාන් වහන්සේ දැන් කියලා දෙන්නේ සුසීමට. කියන්නේ ස්කන්ධයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක්, ඊළඟට ඒකට හේතුන් පිළිබඳ ගැඹුරු අවබෝධයක්, ඒකෙන්ම ආපු ඒ උපදව ගන්න අපි කියන පච්චේ පරිග්ගහ ඥානය, එමත් නැත්නම් පටිසමුප්පාදය පිළිබඳ ගැඹුරු අවබෝධයක්. ඉතින් පච්චේතාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක්. ඉතින් ඔන්න ඔය ටික නම් උපදව ගැනීම විපස්සනාවේ අත්‍යවශ්‍ය කොටසක් වශයෙන් අඳුන ගන්න පුළුවන්. ඉතින් ඒක එහෙනම් අපි උපදව ගන්න ඕනේ. පුබ්බේකෝ මුලින්ම බුධාඳුර කියන්නේ ඒකයි. පුබ්බේකෝ සුසීම ධම්මට්ඨිත ඥානං පච්චානිබ්බානේ ඥානං. ඉතින් එකපාර්ත නිවන් දැකීමක්, එකපාර්ත රහත් වීමක් නෙමෙයි. මුලින්ම එහෙනම් මේ ධම්මට්ඨිතියක් ඇති කර ගන්නවා. ස්කන්ධයන් පිළිබඳව ඉගෙන ගන්නවා. ඒවා හදාරන්න ඕනේ. ඒවා සතියක් සමාධියක් පාදක කරගෙන ඍජුව අත්දැක ගන්න ඕනේ. ඒකක් තමයි අපි සතර සතිපට්ඨානෙන් කරන උත්සාහත් වෙන්නේ. අපි කාය අනුපස්සනාවක් වඩන්නේ ඒ රූපස්කන්ධය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න. අපි ධාතු මනසිකාරයක් වඩන්නේ රූපස්කන්ධය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න. අපි අසුභ භාවනාවක් වඩන්නේ නැත්නම් ද්වත්තිංසාකාරයක් වඩන්නේ මේ රූපස්කන්ධය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න. ඉරියාපත භාවනාවක් වඩන්නේ, ආනාපාන සතියක් වඩන්නේ, නව සීවතකයක් වඩන්නේ මේ රූපස්කන්ධය ඒ යථා ස්වභාවය අඳුනගන්න, තේරුම් ගන්න. නොමේ කායानुපස්සනාවේදී බුදුරයන් වහන්සේ රූපස්කන්ධය පිළිබඳ ගැඹුරු අවබෝධය විවිධ පැති වලින් පෙන්ලා දීලා තියෙනවා. ඒ රූපස්කන්ධයේ එක ප්‍රධානම මට්ටම තමයි ඉතින් මේ අපි මම කියා ගන්නා මේ කය. ඒතර මේ කය පිළිබඳ ගැඹුරු අවබෝධයක් බුදුරයන් වහන්සේ කායानुපස්සනාවේදී ලබලා දෙනවා. මේ කය පවත්වන විවිධ ඉරියව් ගැන, ඊළඟට මේ කයේ තියෙන මූලිකම ක්‍රියාකාරීත්වයක් වන ආනාපානය ගැන, ආස්වාද ප්‍රස්වාස ක්‍රියාව ගැන, ඊළඟට මේ කය තැනිලා තියෙන ධාතුන් පිළිබඳව ඒ ධාතු ක්‍රියාකාරීත්වය ගැන, නැළ මේ කය තුල තියෙන විවිධ කොටස් ගැන, ඒවැය තියෙන පිළිකුල් සහගත බව ගැන, නැළ මරණයෙන් මත්තේ මේ කයට මොකද්ද වෙන්නේ කියන මෙන්න මේ නව සීවතික තත්වයන් මේක ගැන. එතකොට මේ පුළුල් අවබෝධය මේ කය පිළිබඳව, තොර මේ තමන්ගේ කියාගත්ත කය රූපය පිළිබඳ මෙබඳු ගැඹුරු අවබෝධයක් ඇති වෙන්නේ නැති වෙන්න. ඒ අවබෝධයම තවත් කෙනෙකුට පුළුවන් බහිද්දා වශයෙන් උත් බලන්න. ඇතුළත අපි පාත්වන ඉරියව් දැනගන්නවා, ඇතුළත මේ කයේ ස්වභාවය හඳුනගන්නවා, ඇතුළත තියෙන ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නවා. මේකට මේ කයට මරුණාට පස්සේ වෙන්නේ මොකද්ද කියලා අඳුන ගන්නවා. ඉතින් එහෙනම් ඒ බඳු අවබෝධයක් තවත් කෙනෙක්ගේ කයට අපිට යොදන්න එච්චර අමාරු වෙන එකක් නැහැ. එතකොට මේ කයට වෙන දේම තමයි තවත් කෙනෙක්ගේ කයටත් වෙන්නේ. එතකොට අජ්ජත්ත වේවා, බහිද්ධා වේවා, ඇතුළත කියාගන්න මගේ කියාගන්න මේ කය වේවා, බාහිරයි කියාගන්න අනුන්ගේ කයවල් වේවා, ඒ රූප වේවා, අනිකුත් සියලු භෞතික ධාතුන් වේවා, මේවට උරුම වෙච්ච යථා ස්වභාවයක්. ඉතින් ඒක තමයි අපි කායानुපස්සනාවකින් ගැඹුරෙන් අවබෝධ කරගන්න උත්සාහන්ත වෙන්නේ. ඒකර මේ රූපස්කන්ධය ගැන බුධාඳුර දැන් අහනවා මේ සුසීමගෙන්. තංකින් මඤ්ඤති සුසීම. රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. සුසීම මේ රූපය නිත්‍යද අනිත්‍යද? ඉතින් එතකොට සුසීම සායනාසෙත් නිවැරදි උත්තර දෙනවා අනිච්ඡං බන්තේ. ස්වාමිනේ මේ රූපය අනිත්‍යයි. යම්පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. සුසීම මේ යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද නැත්නම් සැපක්ද? දුක්ඛං බන්තේ. සාමිනීක දුකක්. යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නූතං සමනිපස්සතුං ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. එහෙමනම් සුසීම යම් කිසි දෙයක් අනිත්‍ය නම් දුක නම් නිරන්තරයෙන්ම වෙනස් වීමකට බඳුන් වෙනවා නම් ඉතින් එහෙම දෙයක් සලකන්න සුදුසුද? මේක මම, මෙයයි මම, මෙය මගේ කියලා සලකන්න සුදුසුද? නොහේතම් බද්ද. එහෙම සලකන්න සුදුසු නැත ස්වාමීන් කියලා දැන් මේ සුසීම සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා. ඒ කියන්නේ දැන් සුසීම සාමීන් වහන්සේ සතු යම් කිසි අවබෝධයක් තිබිලා තියෙනවා. යම් පමණක භාවනාවක් වඩලා තියෙනවා. මේ තාම කිසි ඒ භාවනාව තුලින්ම සතිපට්ඨානයක් තුලින්ම එමත් නැත්නම් විපස්සනාවක් තුලින්ම තව එහාට යා හැකි, මේකෙන්ම තව ගැඹුරකට ඉස්සරහට යන්න පුළුවන් කියලා එහෙම විශ්වාසයක් උන්වහන්සේ ගාව තිබිලා නැහැ. මොකද උන්වහන්සේ හිතන් ඉන්නවා අනිවාර්යෙන්ම රහත් වුණා නම් අභිඥා තිබිය යුතුමයි. ඒකයි මේ ගිහිල්ලා ඒ රහතන් වහන්සේලා ගාවට ගිහිල්ලා නැවත නැවත අහන්නේ. ඔබ වහන්සේ සතුව මේ හැකියාව තියෙනවද? 이르දිවිද ඥානයක් තියෙනවද? දිබ්බ චක්කු තියෙනවද? දිබ්බ සෝත තියෙනවද? පුබ්බේ නිවාසානුසතියක් තියෙනවද? අනුන්ගේ හිත් අසර කියවන්න පුළුවන් පරිත්‍ත්‍ය විඥාන ඥානයක් තියෙනවද? අරූප ධන වලට යන්න පුළුවන්ද? ඉතින් මේ සුවිශේෂී හැකියාවන් ගැන තමයි උන්වහන්සේගේ ඔළුවේ තියෙන්නේ. ඒ නිසා අර විපස්සනාවෙන් තාම හොඳට මුහුකුරා යාමක්, ගැඹුරකට යාමක්, ගැඹුරු අවබෝධයක් උන්වහන්සේ ගාව ඇති වෙන්න විදිහක් නැහැ. මොකද අරව තමයි ප්‍රාර්ථනා කරන්නේ. අරව ගැන තමයි ලොකුවට හිතාගෙන ඉන්නේ. ඒ ධ්‍යාන හැකියාවන්, ධ්‍යාන වශීතාවය තුලින් ඇති කරගන්නා පංච අභිඥාවන්, ඒවා ගැන තමයි ලොකුවට ඔළුවේ තියෙන්නේ. ඉතින් ඒකයි මේ රහතන් වහන්සේලාගෙන් ඒවා තියෙනවාද කියලා නැවත නැවත අහන්නේ. ඉතින් ඒකක්වත් නැහැ කියලා කිව්වහම තමයි මේ කුසීමගේ හිතේ ඒකාතකින් කලකිරීමක් ඇති වෙන්නේ. ඊට පස්සේ නෑ බුදුහාඳුර හම්බෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සුසීම තුළ ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න, නුවණක් උපදවන්න, ධම්මට්ඨිතියක් ඇති කරගන්න දැන් මේ ධර්මයන් දේශනා කරන අවස්ථාව. හොඳයි පින්වත්නි, අපි මේ ධම්මට්ඨිත ඥානය පිළිබඳව තව ටිකක් ගැඹුරින් ඉස්සරහට කතා කරමු. ඉතින් අපිට අවශ්‍ය වුණේ අද මේකට, මේ සූත්‍රයට පදනමක් සකස් කරගන්න. ඒ නිසා අද දවසේ, අද මේ ධර්ම දේශනාව තුළින් අපේ හිතවල යම් යම් මේවා හා සම්බන්ධ මතවාද තියෙනවා නම්, ආකල්ප තියෙනවා නම්, අපිත් ඒවා තේරුම් ගමු. මොකද්ද මේ ඇත්තටම වෙන්න යන්නේ කියලා ඉස්සරහට අපි තව ටිකක් සාකච්ඡා කරන්න බලමු. සුසීම සූත්‍රය මුල් කරගෙන අද දවසේත් මේ පවත්වපු ධර්ම දේශනාව තුළින් අපේ ගමනට, අපේ ප්‍රතිපදාවට යම්සි මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.